මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ කමඨා දේශනාව. මාතෘකාව තමයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සියදවති. අද වර්තමාන සමාජයේ ගත්තාම ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා භාවනා කිරීම සම්ප්‍රදායක් වශයෙන් පවතිනවා. විදේශ රටවල බ්‍රීදින් එක්සර්සයිස් කියන නමින් මේ භාවනාව සියලු සත්වයන්ට නොමිලේ දෙනු ලබනවා. වැඩසටහන් වශයෙන් සිදු කරනු ලබනවා. එනම් මේ භාවනාව දිගටම කරනකොට මේ භාවනාව කරනකොටගෙන ඒ භාවනා යෝගියාට ඇතිවෙන ප්‍රතිඵල මොනවද කියලා බැලුවාම පළවෙනි එක තමයි අධිරුධිර පීඩනය සාමාන්‍ය රුධිර පීඩනය බවට පත් වීම. දෙවෙනි කාරණාව තමයි තමන් තුළ තිබෙනා වූ කැළඹිලි සාගත මානසිකත්වය සංසුන් භාවයට පත් වීම. දියවැඩියා රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ රෝගී තත්ත්වයන් අඩු වීම. තමන්ගේ සිතේ යම්කිසි කැළඹිලි සාගත වෛර සාගත මට්ටමක් තියෙනවා නම් ඒ වෛරය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තුනී වෙලා යනවා. පලි ගැනීමේ අදහස් අඩු වෙලා නැති වෙලා යනවා. කලබලකාරීත්වය නිසා සිතා බලා පිළිවෙලට වැඩ කරන්නට බැරි නම් මේ භාවනාව තුළින් ගොඩාක් පැහැදිලිව සිතල කල්පනා කරලා හොඳ යහපත් තීරණවලට එළඹෙන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩලා භාවනා කිරීම තුළින් කායික වශයෙන් මානසික වශයෙන් තැම්පත් භාවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩලා භාවනා කරන කෙනාගේ කයේ ප්‍රාණමය ධාරිතාව ඉහළ යාම නිසා අධික ආයුෂක් පීඩනවා. තමන්ගේ කයේ ප්‍රාණ ධාරිතාව වැඩි වීම නිසා මෙම භාවනාව කරනකොටගෙන එයාගේ ආයු ප්‍රමාණය වැඩි වෙනවා. දීර්ඝායුෂ ලැබෙනවා. දැනට පවතින රෝග සුව වෙනවා. ප්‍රාණ ධාතුව වැඩි වෙන නිසා අනාගතේ ඇතිවෙන්න තිබෙනා වූ රෝග අවම වෙනවා, පාලනය වෙනවා. ඒ කර්මානුරූපීව ඇතිවෙන්න තියෙන රෝග නැතිවෙන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කරන මේ භාවනා යෝගියාට සියුම් සියුම් දේවල් වැටහෙන්න පටන් ගන්නවා. මේක 11 වෙනි මට්ටමේ තියෙන එක්තරා අවබෝධයක්. බොහොම සියුම් තරංග එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේම දේවල් හිතෙනවා. ඇයි මේම දෙයක් හිතෙන්නේ? ඇයි හිතෙන්න හේතු කියලා උදාහරණයක් වශයෙන් මලක් කඩලා ඒ භාවනා යෝගියාට දීලා මේ මල මොන පාටද කියවම එයා ඉනා වෙනවා. පුංචි කාලේ අපට මතකයි පොඩි මලක් කඩලා ඒ වැඩිහිටිය අපේ අතට දීලා හනවා මේ මල මොන පාටද කියලා. එතකොට කට්ටිය කියන මේක රතු පාටයි හැමෝම කියනවා රතු පාටයි කියලා. හැබැයි මේ භාවනාව කුංචි කාලේ ඉඳලා වඩපු කෙනෙකුට මේ මල දීලා මොනවද කියවාම කියනකොට එයා කියනවා මේකේ පාට කීපයක් තියෙනවා. පාට කීපයක්? මේක රතු පාට නෑ, මේක රතු පාට නෙමෙයි. තද රතු පාට තියෙනවා, ලා රතු පාට තියෙනවා, කුණුලේ රතු පාට තියෙනවා, තද රෝස පාට තියෙනවා, ලා රෝස පාට තියෙනවා කියනකොට ඒ ගුරුවරයා වැඩිහිටියා දැනගන්නවා මෙයා යමක් විශේෂයෙන් දකින්න පුළුවන් කෙනෙක් කියලා. ඇයි ශිෂ්‍යෝ 20 ගණන් ඉඳලා ඔක්කොම රතු පාටයි කියනකොට මේ දරුවා විතරක් එක වෙනස් විදියට දකින්නවා. එතකොට එයාගේ ළඟට අඳගාලා ආනවා, පුතා මේක දැක්කේ කොහොමද කියනකොට, මේ මලේ මධ්‍යස්ථයේ න්‍යාස්තියේ තරංගයේ කම්පණයේ පීඩනය වැඩි. ඒ න්‍යාස්තියේ වැඩිපුර තද ගතිය වැඩි වෙනකොට මේක ගොඩාක් තද රතු පාට වුණා. ඒ කුණුලේ පාට වගේ රතු පාටට මේකපත් වුණා. ඒ න්‍යාස්තියේ ඒ කියන්නේ පරාග තියෙන ඒ ස්ථානේ පොඩ්ඩක් උඩට යනකොට මේක සාමාන්‍ය තද රතු වුණා, කුණුලේ පාට නෑ. තවත් ටිකක් මේ පෙතිවලට එනකොට ඒ පෙතිවල මොනවද තියෙන පාට කියලා බැලුවාම ඒ පෙතිවල තියෙනවා මීට වඩා ටිකක් ලාරතු පාටක්. ඒ මල් පෙතිවල ටිකක් අගිච්චට යනකොට අඟල් කාලකට තඩු ප්‍රමාණයෙන් පොඩ්ඩක් උඩින් බලනකොට එතන තියෙනවා තද රෝස පාටක් වාගේ. එහෙනම් අගිච්චට යනකොට ඉලෙක්ට්‍රෝන ගතිය වැඩි, එතන බලනකොට ලා රෝස පාට වාගේ. එහෙනම් මේ මල සම්පූර්ණ රතු කියන එක එයා පිළිගන්නේ නැහැ. එහෙනම් මේ පාට වෙන වෙනම දකින්ට එයාට ඥාණය තිබුණේ කොහමද? සියුම් දේවල් දැනෙන්න මේ සිත සියුම් වෙලා. මේ සිත සියුම් වුණේ කොහමද? ආනාපාන සතිය මත සිත පීඩා ඉඳපු නිසා. එහෙනම් ආනාපාන සතිය තුල සිත පීඩලා ඉන්න කට්ටියගේ කායික මානසිකත්වය ගොඩාක් ශ්‍රේෂ්ඨ ලෙස යාපත් ලෙස පවතිනවා. මේ වගේ මේ ආනාපාන සතිවල තියෙන ಗುಣ ඕන තරම් අපට දේශනා කරන්න පුළුවන් 100ක් විතර. ඒ ආනාපාන සතිය තුල ಗುಣ මේ වෙනකොට අපි ලබලා නැත්තම් භාවනාව වඩලා නැහැ, වැඩිලා නැහැ කියන එක අපට පිළිගන්න සිද්ධ වෙනවා. හේතුව ඒකේ ඵල නැත්තම් කෙරිලා නැහැ කියන එක ඔප්පු වෙනවා. එනම් මේ ආනාපාන සති භාවනාව වඩන භාවනා යෝගියා මේ ප්‍රතිඵල විතරක්ද වඩන්නේ? එනම් තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨානිය තුල ආනාපාන සූත්‍රයේ දේශනා කරලා ඒ දේශනාව තුළ තියෙන ගැඹුරු ධර්මතාවයන් අපට දේශනා කරලා, ඇයි තථාගතයන් වහන්සේ මේ වගේ භෞතිකව ලෞකිකව ලබන්න පුළුවන් සම්පත වෙනුවෙන් මෙච්චර සූත්‍රයක් දේශනා කළේ බැලුවාම තථාගතයන් වහන්සේ මේ ලබන ප්‍රතිඵල එකක්වත් සඳහන් කරන්නේ නැහැ. ඒවා ප්‍රතිඵල වශයෙන් උන්වහන්සේ නිර්වචනය කරන්නේ නැහැ. හේතුව ආනාපාන සති සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මාර්ගඵල නිවන් අවබෝධය. එහෙනම් මේ භාවනාව බීටා කියන මට්ටමෙන් ඇල්ෆා මට්ටමට වැඩෙනකොට අර කියපු ආනිසංස ඔක්කොම ලැබෙනවා. මේ ස්ථානයේ තේ භාවනාව වඩපු ඒ ප්‍රතිඵල දැකපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එහෙනම් බීටා මට්ටමෙන් ඇල්ෆා මට්ටමට ආපු ගමම්ම මේ සිතට ඒ අවබෝධයන් පාළ වෙනවා. උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කළොත් උන්වහන්සේලා කියනවා, "ඔව් මට එහෙම දැනෙනවා, ඒ විදිහට මට පේනවා. යමක් ගත්තාම ඒකේ වර්ණ කීපයක් තියෙන බව මට ඇඟෙනවා, මට තේරෙනවා." එහෙනම් ඒ මට්ටම වෙනස් වෙලා තමයි ඒ අවබෝධය පාළ වුනේ. හැබැයි ආනාපාන සතිය තුළින් ලැබිය යුතු උත්තරීතර ප්‍රතිඵලය තාම ලැබිලා නැහැ. ඒ ආනාපාන සතිය තුළින් අපගේ විඥාණයට කෙරිය යුතු ශ්‍රේෂ්ඨම කාර්යය කෙරිලා නැහැ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සීය පැවැත්වීම කියන මේ කමඨාන අපට මාර්ගඵලවලටපත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ගොඩාක් දැනුවත් වෙන්න ඕනේ, අවබෝධය ලබන්නට ඕනේ. ඒක ගොඩාක් වැදගත්. ආස්වාසය කියන්නේ මොකද්ද? ප්‍රාස්වාසය කියන්නේ මොකද්ද කියලා බලනකොට ආස්වාසය කියන්නේ කාමසුකල්ලිකාම යෝගයේ ජීවිතේ පැවැත්වා ගැනීම සඳහා අපි ලබා ගන්නවා, එකතු කර ගන්නවා. කාමසුකල්ලිකාම කියලා කියන්නේ ලෝභය. අපි ගන්නවා, එකතු කරනවා, වැඩි කර ගන්නවා, පෝෂණය කර ගන්නවා. මේ හැම එකක්ම අපි කියන්නේ කාමසුකල්ලිකාම යෝග. අත්තරිනවායි කියලා කියන්නේ අලෝභය ප්‍රගුණ කරනවා, ඉවර කරනවා, ඉස් වෙනවා කියනකොට ඒකට අපි කියනවා අත්ත කියලා මතානි යෝග. එහෙනම් ආස්වාසයෙන් කාමසුකල්ලිකානි යෝගයත් ප්‍රාස්වාසයෙන් අත්ත කියලා මතානි යෝගයත් මේ නාසය තුල සිදුවමින් පවතිනවා. මේක ඒ භාවනා මධ්‍යස්ථානවල උගන්වන්නේ නැහැ. ඇයි මේක ටිකක් ගැඹුරු එකක්? මේ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ගන්න ඕන එකක්. මේක වඩලා මේ භාවනාව ඥාණයෙන් දැකලා ප්‍රඥාවෙන් දැකලා ඒ භාවනාව ඉවර කරපු කෙනාගෙන් ආගන්න ඕන එකක්. එහෙනම් ආස්වාසය තුලින් කාමසුකල්ලිකාන යෝගයේද අත්තකිලමතාන යෝගයේ ප්‍රාස්වාසයේ තුලින්ද නිතරම ගනුදෙනු වෙනවා. එහෙනම් ඇයි මේක මධ්‍යස්ථයේ සිත පීඩන්නේ නැත්තේ කියන ප්‍රශ්නය දැන් මේ භාවනා යෝගියාට ඇති වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාස ප්‍රාස්වාස දෙකට අවුවෙන්නේ නැතුව මධ්‍යස්ථව මධ්‍යම ප්‍රතිපදාවේ මම ඉන්න ඕනේ. මට මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවක් අදණ්ඩ ක්‍රමයකුත් නැහැ. මේක ඇතුල් වෙනවා පිටත් වෙනවා ජීවිත කාලෙම වෙනවා. දැන් මම මොකද්ද මේකට කරන්නේ කියලා බලනකොට එයාට පෙර කුසලයක්. එහෙම නැත්නම් పూర్ව භවවල වඩපු භාවනාවේ කමඨාන එයාට එකපාරට චෛතසිකයකින් පරිසම් දෙනවා. එයාට වැටහෙනවා ආස්වාසයේ සිත පීචලා ඉන්නකොට සීයතුලින් මට ආස්වාසයට අවුෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රාස්වාසයේ මත සිත පීචලා සීයෙන් ඉන්නකොට ප්‍රාස්වාසයට අවුෙන්නේ නැතුවත් මට ඉන්න පුළුවන්. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මැද මධ්‍යම ප්‍රතිපදාවක් අදනවට වඩා දෙකටම අවුෙන්නේ නැතුව ඉන්න එක තමයි ශ්‍රේෂ්ඨත්වය කියලා එයා අරකටත් මේකටත් අවුෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. සම්පූර්ණ ආස්වාසය පිළිබඳව සීය පීඨලා ආස්වාස මත සිත පීඨා සීයෙන් ඉන්නවා. ආස්වාසය තුලින් එන්නා වූ ආනිසංස මොකවත් දෙන්නේ නැහැ. ප්‍රාස්වාස වෙනකොට ප්‍රාස්වාස මත සිට පීඨා සීයෙන් ඉන්නවා. ප්‍රාස්වාසයෙන් වෙන්න තියෙන ආනිසංස මොකවත් එන්නේ නැහැ. දැන් එයාට තියෙනවා අවුෙන්නේ නැතුව ඉඳීම තමයි මේ භාවනාව. ඒ කියන්නේ අවුෙන්නේ නැහැ කියලා කියන්නේ දුෂ්ටිගත වෙන්නේ නැහැ. එයා සෝවන් වෙලා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා අත්තකිල මතාණු එකට අවුෙන්නේ නැහැ, කාමසුකල්ලිකාණු එකට අවුෙන්නේ නැහැ. මේ දෙකට අවුෙන්නේ නැහැ කියලා කියන්නේ එයා තුල දෘෂ්ටියක් නැහැ. සම්මා දෘෂ්ටියටපත් වුණා එයා. ආර්ය ජාතිය ඉපදිලා සෝවාන් ආර්ය ශ්‍රාවකේ. එහෙනම් අපි භාවනා වඩනකොට ආස්වාස ප්‍රාස්වාස විනාඩි 5-10ක් යනකොට කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා, කකුල් ඉරිවැටෙනවා, කකුල් වල වේදනාව වැඩි කිය කිය ඒ වේදනාව අඩු කරන්න කකුල් මාරු කර කර කොන්ද නවාගෙන කොන්ද පාත් කරගෙන ආංශි වේගෙන ඕම නඩත්තුවක් නාට්‍යයක් රඟපානවා මිස ආස්වාසයට අවුෙන්නේ නැතුව ප්‍රාස්වාසයට අවුෙන්නේ නැතුව අරියට චිත්තානුපස්සනාව පිහිටා සෝවාන් වෙන්න අවශ්‍ය කටයුතු ටික කරගත්තේ නැහැ. මෙන්න මේ අඩුව කවදාද වටහා ගන්නේ, අවබෝධ වෙන්නේ එදාට උදේ භාවනාව පටන් අරන් අවශ්‍ය වෙනකොට පළවෙනි ඵලයටපත් වෙන්න පුළුවන්. මේක තමයි නිවනට තියෙන එකම මාර්ගය. මේක අරියටම අරි මේ විදිහට සීය පීඨලා හිටියාම චිත්තානුපස්සනාව පවතිනවා නම් එනේවට අවුෙන්නේ නැහැ, යනේවට අවුෙන්නේ නැහැ. එහෙනම් මේක නිවැරදි මාර්ගයක් කියන ඒ ප්‍රත්‍යක්ෂ ඥානීය පාළුණාම කිසිම සැකයකින් තොරව අරියටම අරි කියන විශ්වාසය ශ්‍රද්ධාව පාළුණාම එයා සෝවා මාර්ගයටපත් වෙලා. ඒතු එයාට සැකයක් නැ මේක හරියටම හරි මේක වැළුවත් මට එතර වෙන්න පුළුවන් කියන විචිකිච්ඡාවකින් තොරව එයාට මේක සැක නැතිව තේරුම් ගන්න පුළුවන් නම් එයා මාර්ගයට පිවිසුණා. ආස්වාස මත සිත පිහිටා ප්‍රාස්වාස මත සිත පිහිටා. ඒ දෙකෙන්ම එයා අවුවෙන්නේ නැතුව 100න් ඉන්නවා නම් එයාට තේරෙනවා ආස්වාසය මධ්‍යම ප්‍රතිපදාව වුණා ආස්වාස වෙනකොට, ප්‍රාස්වාසය මධ්‍යම ප්‍රතිපදාව වුණා ප්‍රාස්වාස වෙනකොට. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මත මධ්‍යම ප්‍රතිපදාව පිටනවා, වෙනම එකක් මෙතන නැහැ. හේතුව අපට වෙනම අන්තයක් හදන්න බෑ. අන්ත දෙකට අවුවෙන්නේ නැති වෙනකොට, අවුවෙන්නේ නැති වෙන්නේ කොයි අන්තයේද? ඒ අන්තයම මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙනවා. උෂ්ණ ඇදලා ගන්නකොට ඒ ඇදලා ගන්න උෂ්ණය මත සිත පිටවුවාම ඒ ආස්වාසයම මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. අපි උෂ්ණ තදින් එළියට පිටත් කරනකොට පිටත් කරන ප්‍රාස්වාසයේ මත සිත පිටවුවාම ඒ ප්‍රාස්වාසයම මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙනවා. එනම් ආස්වාස ප්‍රාස්වාස දෙකම මධ්‍යම ප්‍රතිපදාවට පත් වුණාම එයා සම්මා දෘෂ්ටියට පත් වෙනවා. එයා අන්තවල දුක සැප කියන මේ අන්ත දෙකේ තියෙන මිත්‍යාවට අවුෙන්න එයා ඵලයට පත් වුණා. එනම් මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා, දැන් මේ ආස්වාස ප්‍රාස්වාස දෙකම මගේ සීය මත මගේ අවසරය මත තමයි සිදුවෙන්නේ. සෑම මොහොතක් තුලම ඒ කාර්යය මම දන්නවා. වෙන දේවල් මට තේරෙනවා. මම අවබෝධයෙන් මේක කරන්නේ කියන මේ ඥාණය මත මෙයා මේක වඩ아가න යනකොට එයාට තේරෙනවා තව එකක්. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම ආස්වාස ප්‍රාස්වාස කරනවා. තරංගයක් ඇතුල් වෙනවා, වර්ණයක් තියෙනවා. මොකද ඒ වර්ණය මල්ගාක්, හරි ලස්සනයි, අන්න ආවුණා. තරංගයක් ඇතුල් වෙනවා, ආස්වාසය වචන ටිකක් තියෙනවා, අර මිනිස්සයා මට බැන්න, අන්න ආවුණා. තරංගයක් නිකුත් වෙනවා, මොකද වචන ටිකක්, අර මිනිස්සයාගේ ඉතරිද වුණා, අන්න ආවුණා. එනම් මේ ආයතන අය තුලම යම්කිසි ගනුදෙනුවක් වෙනවා. ගනු කියන්නේ ආස්වාස, දෙනු කියන්නේ ප්‍රාස්වාස. මේ ගනුදෙනුව පිළිබඳ අවබෝධය ඥාණය පාල වෙනවා. මේකටත් අවුෙන්නේ නැතුව ඉන්න ඕනේ. එනම් මොන්ටිසෝරියේ ගුරුවරයා, ඒ ගුරු උපාසක මෑණියෝ අර පොඩි ළමයා උස්සලා තමන්ගේ ඔඩක්කුවෙන් තියාගෙන තමන්ගේ ලයට තද කරගෙන පොඩි බබා මේක ලියන්න ඕනේ කියලා ඔළුව අත ගගා අතින් අල්ලලා ඉමීසර ලීලා පෙනෙන මේක තමයි අයන්න, මේක ලියන්න ඕනේ පුතා කියලා හොඳට ලස්සනට ලියවාම එයා වඩා ගන්නවා, ඉබිනවා. එතකොට ළමයා හරි ආදරේ ගුරුවරයාට, හරි ආදරේ අම්මට වඩා ආදරේ. ඇයි? එයාට ඉස්කෝලෙට එන්න කැමැත්ත ඇති කරන ක්‍රමවේදයක් මේක. ඉස්කෝලේ නම් යන්න ඕනේ කියලා කෑ ගාලා බිම පෙරලෙනවා. වැඩිහිටිය කිනාද ඉස්කෝලේ නැහැ පුතාද, ඉරිතාද ඉස්කෝලේ නැහැ, ඒ කෑ ගන්නවා ඉස්කෝලේ යන්න ඕනේ කියලා. ඊට පස්සේ බැරිම තැන හන්දල එක්කන් ගිහලා පෙනන බලන්න ඉස්කෝලේ ඔප්ප වාලා, අද ටීචර් ඇවිල්ලා නැහැ. එතකොට තමයි තේරෙන්නේ අද ඉස්කෝලේ නැහැ කියලා. එතකම් කෑ ගන්නවා. ඇයි? අර ගුරු දෙමව්පියන්ට තියෙන ආදරේ වැඩි නිසා උදේ නැගිට්ට වෙලේ ඉඳලා කෑ ගන්නවා. අපට මතක තියෙනවා පුංචි කාලේ හොඳට නිින්ද ගිහිල්ලා අවස ඇරිලා දක්මදිනවා කොහෙද ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන. එයා දන්නේ නැහැ මේ උදේ දවසද කියලා. දවල් නිදාගෙන ඇරුණාම එයාට හිතෙන්නේ මේ උදේ කියලා. එයාට ඒ උදේ දවල් හොයා ගන්න බැරි නිසා ඒ වෙලෙත් එයා ලෑස්ති වෙන ඉස්කෝලේ යන්න. ඇයි? ගුරුවරයාට කැමැත්ත නිසා. ඒ වගේම තමයි ගුරුවරයා කනල්ලලා මිරිකනවා නම්, දන ගස්සනවා නම්, වේවලෙන් තලනවා නම් අයන්න ලියන්න කියලා ඉස්කෝලේ කියනකොට බඩේ කැක්කුමයි කියලා බිම පෙරලා කෑ ගන්නවා. දක්කයක් කුමයි කියලා කෑ ගන්නවා. ටොයිලට් එකට ගිහිල්ලා දොර හරින්නේ නැහැ. ඉස්කෝලේ වෙලාව පණිනකන් එයා මග හරිනවා. උණ කියනවා. කකුල් කැක්කුමයි කියනවා. ඇයි? එතනට යන්න බෑ, කැමති නැහැ. එහෙනම් මේ මානසිකත්වය, මේකට අපි කියනවා මොන්ටිසෝරි මානසිකත්වය කියලා. ඒ ගුරුවරයා ගොඩාක් ආදරෙන්, කරුණාවෙන්, දයාවෙන් සැලකුවාම මේ දරුවෝ කවදාවත් නිවාඩු ගන්නෑ. අම්මා තාත්තා කම්මැලි වුණා, දරුවා කෑ ගන්නවා ඉස්කෝලේ ගිහින් ඩාන්න කියලා. එහෙනම් මේ අවබෝධය තමයි මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් අපි ගත්තේ. මේ ආස්වාස වෙනකොට අවුෙන්නේ නැතුව ඉන්නේ කොහමද? ප්‍රාස්වාස වෙනකොට අවුෙන්නේ නැතුව ඉන්නේ කොහමද? මේ ගනුදෙනුව මත සීය පවත්න්නේ කොහමද කියන එක අපි පුහුණුවකින් ලැබුවා. දැන් අපට තේරෙනවා මේක පුහුණුවක් විතරයි. මේක අයන්නායන්න ලියන්න පුරුදු වුණා විතරයි. හැබැයි වාක්‍ය ලියන්න කියලා වෙනම පාඨමාලාවක් තියෙනවා. ලොකු ඉස්කෝලෙට යන්න ඕනේ. රචනා ලියන්න, පරීක්ෂණ කරන්න, නිරීක්ෂණය කරන්න, වාර්තා හදන්න වෙනම තැනක් තියෙනවා විශ්වවිද්‍යාල. ඒකට යන්නත් ඕනේ. එහෙනම් මේ මූලික ටික මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා ඒ ආස්වාස ප්‍රාස්වාසයට අවුෙන්නේ නැතුව ආස්වාසයේ මධ්‍යම ප්‍රතිපදාව කරගෙන ප්‍රාස්වාසයේ මධ්‍යම ප්‍රතිපදාව කරගෙන භාවනා වැඩපු භාවනා යෝගියා කියනවා මේකෙන් නිවන් දකින්න බෑ කියලා. ඇයි මේ ආස්වාසයේ විතරක් මෙනෙහි කරගෙන ප්‍රාස්වාසයේ විතරක් මෙනෙහි කරගෙන අවුරුදු 25ක් හිටියාම අවුරුදු 25ටම එයාට සෝවාන් විතරනේ වෙන්න පුළුවන්. සෝවා මාර්ගයයි ඵලයයි ඵලෙන් යට යන්න බෑ. ඇයි? එතන ඉර වෙලා එතනින් පස්සේ ලොකු ඉස්කෝලේ යන්න ඕනේ. එහෙනම් මොන්ටිසෝරියේ තව කොච්චර කාලයක් ඉන්නද? අවුරුදු 5 වෙනකොට ටීචර් එයාව අනිවාර්යම යවනවා එළියට. එතකොටත් එයා කෑ ගන්නවා මට ඒ ඉස්කෝලේ යන්න ඕනේ නෑ බෑ පුතා. ඒක පොඩි ඉස්කෝලේ දැන් ඒකට යන්න බෑ. ඒ කාලේ ඉවරයි. ලොකු ඉස්කෝලේට ගියාම ඒ ඉස්කෝලේ දැන් මුරු වෙනවා. ලොකු ඉස්කෝලේ තමයි මේ ආස්වාස ප්‍රාස්වාස ගනුදෙනුව සිදු වෙන අසකන දිව නාසය සමසිත කියන ගනුදෙනුව මත සිත පීඨීම. එනම් එක පාරටම මොන්ටිසෝරි අවබෝධය දෙන්නේ නැතුව ප්‍රධාන ඉස්කෝලේ ප්‍රාථමික පාඨමාලාව දෙන අවස්ථාවක් තමයි අපි දේශනාවේ සාකච්ඡාවේදී අපි දකිනවා ධාර්මගීරිය මහරහතන් වහන්සේට දීපු ආවාදම් ශාසනය. අපි මේ කමඨාන් දේශනාවට ඒ දේශනාව මෙතනදී විස්තර කරන්න නැහැ. හැබැයි ඒ දේශනාව භාග්‍යතුන් වහන්සේ දෙන්නේ මේ ගනුදෙනු වෙන මේ සෑම සංස්කාර ධර්මයක්ම ආයතන අයතුලින් සිත පීඨලා ඒක නිරෝධ කරන්නේ කොහමද? ඒක මත සීය පීඨන්නේ කොහමද කියන එක. එහෙනම් එන රූපය මත සීය පීඨන්න ඕනේ. යන රූපය මත සිත පීඨන්න ඕනේ. එන රූපේ මොකද්ද? පොල්ගා කියන රූපය ආවා සීය පැවතුවා. ඇතුල් වුණා. ඇතුල් වුණාම තවත් එකක් පිටත් වෙනවා. මොකද ඒ කාලේ පොල්ගා තිබුණා අඩි 8ක් විතර උස. ඒ අඩි 8ේ උස තියෙන ගහේ පොල් ගෙඩි 300ක් විතර තිබුණා. ඒ රූපේ මතක් වුණා. දැන් ඒක එළියට යනවා. එහෙනම් බලන්න ඇතුල්ුනේ වෙන එකක්, එළියට යන්නේ තව එකක්. එහෙනම් ඇතුල් වෙන වාරයක් ගානේ ඇතුලේ කම්පණය වැඩි වෙනකොට ඇතුලෙන් බයිස්රාවිය වෙනවා. එන දේවල් තැම්පත් වෙනවා. තැම්පතුව තියෙන දේක් එළියට යනවා. මේ ඥානයට පාළ වෙනවා. මේ අවබෝධය තුළ ඇති වෙනවා. ඒ අවබෝධය ඇති වෙච්ච ගමන්ම මේම දෙයක් සිදු වෙනවායි කියලා දැනගත්ත ගමන්ම සකෘදාගාමි මාර්ගයටපත් වෙනවා. සකෘදාගාමි මාර්ගයටපත් වෙච්ච උත්තමයා දැනගන්නවා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකට ලෝකීය උත්තරය ඕනේ මට. ඒ ලෝක උත්තරේ මම ලබා ගන්න ඕනේ කියලා මේ ගනුදෙනුව වෙන්නේ කොහමද කියලාක බලාගෙන එයා ගොඩාක් සීයෙන් වඩනවා. එයා කලින්නම් හිතාගෙන හිටියේ පැයක් දවසට භාවනා කරමි කියලා. දැන් දවස් දෙක ඉන්නවා භාවනාවේ දන්නේම නැහැ. හේතුව ඒ භාවනා ප්‍රතිපatti මොකවත් දන්නේ නැහැ. දැන් මේක වඩලා ඉවර කරන්න ඕනේ කියලා ප්‍රතිපත්තියක් ඇවිල්ලා. ඒකයි මේ මුල් කාලේ අපට පැය භාගයක් විනාඩි 45 පැයකට වඩා ඉන්න බෑ. අරියට භාවනාව ලෝකෝත්තර වැඩෙන්න පටන් ගත්තාම ඒ භාවනා යෝගියට සතිය යනවා මාස යනවා දන්නේම නැ නැගිටින්නේ හිතෙන්නේ නැ. ඇයි? අර ටිකක් තේරුණා, ඒ ටිකක් වඩලයිමු, මේම එකක් තියෙන බව අහුණා මට තේරුණා, ඒකත් වඩලයිමු කියලා ඕමම කාලේ දීර්ඝ වෙනවා. එතනම වළඳනවා, එතනම සැතපෙනවා, එතනම ඇරෙනවා, එතනම භාවනා කරනවා. අපේ මාබෝසතාණන් වහන්සේට අවුරුදු 6ක් වුණෙත් මේ දෙයමයි. එහෙනම් මේම කාර්යයක් තියෙන බව දැනගත්ත ගමන්ම මාර්ගයටපත් වුණා. ඒ සම්මා දෘෂ්ටියටපත් වුණා. දැන් සකෘදාගාමි ඵලයටපත් වෙන්න එයා මේ ගනුදෙනු මත 100 පීඩනවා. එන ගනුදෙනුව මත 100 පීඩනවා. යන ගනුදෙනුව මත 100 පීඩනවා. එන්නේ මොනවද යන්නේ මොනවද කියන එක පිළිබඳව ගොඩාක් 100න් එයා කල්පනා කරනකොට එයාට තේරෙනවා මේ ඇසට කනට දිවට නාසයට සමට සිතට নানা ප්‍රකාර ගනුදෙනු ඇතුල් වෙලා ඇතුල් වෙලා නැවත නැවත ඇතුලේ තැම්පතු වලින් ඒ ප්‍රසාදයන් වල තියෙන ගබඩාවෙන් එළියට යමක් පිටත් වෙලා යනවා බහිස්රාවිය වෙනවා. ඒ බහිස්රාවිය කර්මයන් එන්නේ ඵලයක් නිකුත් වෙන්නේ හේතුවක්. එහෙනම් මේ හේතුඵල ධාම එයාට වැටහෙනවා. සෑම සංස්කාර ධර්මයක් තුළම සංඥාවක් තුළින්ම මේ ඇසකන දිව නාසය සමසිතට ඇතුල් වෙන තරංග හැම එකක්ම ඵලයක්. කලින් වෙච්ච දෙයකට හේතුව නිසා අටගත්ත ඵලයක්. ඒ තැම්පතු ටික මේකට ඇතුල් වෙනකොට මේ ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයෙම ප්‍රසාදයන් අයක් තියෙනවා. ඒ ප්‍රසාදයන් වල තියෙන තැම්පතුව කම්පණයෙන් එළියට විසිරෙනකොට ඒක ඵලයක්. හේතුව ඒකට තව එකක් එනවා. එහෙනම් මේ හේතුඵල ධාම වටා ගත්තාම එන දේවල් කෙරෙත් 100 පීඨනවා, යන දේවල් කෙරෙත් 100 පීඨන. හැබැයි 80 ඇති වෙන අවස්ථාත් ඒ අවස්ථාවල තියෙන බව එයාට තේරෙනවා. මේක නිත්‍යවට සනීප වෙලා නැහැ කියන එකත් එයාට තේරෙනවා. හැබැයි එයා මේ හේතුඵල ධාමයක් මේක තුලින් නිර්මාණය වෙනවා. මේ බඹයක් විතර උස තියෙන මේ කයෙන් හේතුඵල ධාම සෑම තපරය ගන්න නිර්මාණය වෙන බව දැක්කාම සසරේ බය දැනලා වෙවුලන්න පටන් ගන්නවා. මෙච්චර භයංකර සසරකද මං ඉපදිලා ඉන්නේ. මේ සෑම නාමයක් රූපයක්ම ඵලයක් වශයෙන් ඇතුල් වෙලා ඒ සංස්කාර ධර්මයෝ මේ ප්‍රසාදයන් වල තියෙන තැම්පතු අවුස්සලා බයිස්රාවිය වශයෙන් එළියට චේතනාවක් දානවා, තරංගයක් දානවා. ඒ බයිස්රාවිය කරන්නේ වෙන මොකවත් නෙමෙයි, හේතුවක් හදන්නේ. එහෙනම් මේ හේතු ඵල ධාමයේ මේ ඵලයක් වශයෙන් ඇතුල් වෙන හේතුව නිසා හේතුවක් අට ගන්නවා. අපි දන්නවා මේ ලෝකේ ධන ඍණ තියෙන්න ඕන, නැත්නම් ඍණ ධන තියෙන්න ඕනේ. ඇයි මේකේ තියෙන්නේ දුක සැප උස පළල? එහෙම නැත්නම් කන්ද පල්ලම රාත්‍රිය දවාල ඒ හැමදේම අන්ත දෙකෙන් තියෙන නිසා එන්නේ ඵලයක් නම් යන්න ඕනේ හේතුවක්. ආවේ හේතුවක් නම් යන්න ඕනේ ඵලයක්. මේ ක්‍රමයට තමයි මේක ඇදලා තින්නේ. මේ හේතුඵල ධාමයට පත්‍යම් වෙනවා. ඇසෙන් දකින්නකොට දැක්කා ඵලයක් ආවා, මේක ආවල් ගාත හිතුවා, අන්න හේතුව එළියට ගියා. ඒක නැවත ඵලයක් වෙනවා. දැන් මේ ධර්මය මේ ආයතන අයතුලින්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. සකෘදාගාමි ඵලයටපත් වෙලා මේ ආනාපාන සති සූත්‍රයේ තුල ආනාපාන සති කමඨාන් භාවනාවේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා 100 පීඨීම තුලින් මේ තැනට ඇවිල්ලා නැවතිලා කල්පනා කරනවා මේ හේතුඵල ධාම නවත්තන්න ඕනේ. මේ හේතුඵල ධාම කොහොමද ඇදිලා තියන්නේ කියලා බලනකොට ගොඩාක් සියුම් වෙනවා. සියුම් වෙන වැඩි සියුම් භාවයේ නිසා මේක අහුවෙන්නේ නැහැ. මුරුදුකම වැඩි නිසා මගේ සිතට මේක ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් ඒ මට්ටමට මගේ සිත මේ ආයතන අයේ ක්‍රමවේදෙන් නිවන්න ඕනේ. එහෙනම් සියුම් දේවල් ලබා ගන්න මම සියුම් වෙන්න ඕනේ, මම සරල වෙන්න ඕනේ, ශුන්‍යාගාරගත වෙන්න ඕනේ, අල්පේච්ච වෙන්න ඕනේ. ඇසකන දිවනාසය සමසිත පිනවලා බෑ. අල්පේච්ච වෙන්න ඕනේ, ලදදෙන් සතුටු වෙන්න ඕනේ, අවම ගනුදෙනුවට එන්න ඕනේ කියන මේ අවබෝධ ඥානය මේ සම්මා දෘෂ්ටියනකොට අනාගාමි මාර්ගයටපත් වෙනවා. අනාගාමි මාර්ගයටපත් වෙලා එයා කල්පනා කරනවා දැන් පේන දේ පේන බව දැනගන්න, පේන බව දැනගෙන කටයුතු කරන මානසිකත්වය දෙන්න ඕනේ. ඇයෙනකොට අසෝලා මට බනිනවයි කියලා කැළඹිලා වෛරය ඇති කරගන්න නැති වෙන්න, දැනෙන බව දැනගන්න, බනින දේවල් තුලින් තියෙන ධර්මයේ දකින්න. ඒ මට්ටමට සිත සෑහළු වෙන්න ඕනේ. මේ ධර්මයෙන් දැන් පුරුදු කරනවා බලනකොට ඒ බලන දේ තුළ තියෙන දේ හදන්නේ නැහැ. ඒ බලන දේ හරියට බැලන්ට් අදාළ මානසිකත්වයේ හදනවා. ඇයෙනකොට ඇයෙන්නේ මොනවද කියලා ඔත්තු ආන්න යන්නේ. ඇයෙන දේ තේරෙන්න මානසිකත්වය හදනවා. ඇයිච්ච දේ මොකවුණත් කමන්නේ. ඒක මොනවද කියලා හොයන්න යන්නේ. හැබැයි ඒ ඇයිච්ච දේ තේරුම් ගන්න පුළුවන් මානසිකත්වය විතරක් හදනකොට අරව තේරුම් ගන්න පටන් ගන්නවා. දැනෙන දේ මොනවද කියලා හොයන්න යන්නේ. දැනෙන දේ තේරුම් ගන්න පුළුවන් මානසිකත්වය හදනවා. සිතන්නේ මොනවද කියලා අසියෙන් කල්පනා කරන්නේ. සිතන දේ මොනවද කියන එක තේරුම් ගන්න සිතේ මානසිකත්වය හදනවා. මේ විදිහට මේ උත්තමයා මේ ක්‍රමවේදය ප්‍රගුණ කරනවා. සරල දේවල්, සියුම් දේවල්, බොහොම සරල දේවල් අදාගෙන අදාගෙන යනකොට එයාට තේරෙනවා මේ සිත ගොඩාක් සම්මරව අඩුවෙන් පවත්වාගෙන යනකොට බොහොම නිවිච්ච ස්වභාවයෙන් පත්වගෙන යනකොට මොන තරංගය මොන ෆ්‍රීකුවෙන්සියකින් මොන තරංග කම්පණයකින් මේක ආවත් ප්‍රශ්නයක් නැහැ. ඇතුලේ ආයතනය නිවිලා නිවිච්ච මට්ටමින් තමයි මේක ගන්නෙ. දැන් මිනිස්සෙක් ඉක්මනට ඉක්මනට කැවිලි බෙදාගෙන බෙදාගෙන යනවා. අපි ඉක්මනට ඉක්මනට අධිගහැරලා ගත්තොත් නේද යා ඉක්මනට බෙදන්න පුළුවන්. ඉක්මනට අරන් දෙනකොට අද් දෙක දික් කරලා ගාතාවක් කියලා ආශිර්වාද කරලා ඉමීන්සරේ ගන්නවා විනාඩි 5ක් ගියා. දැන් මේ මිනිස්යාගේ වේගයේ 7-5කට වැඩක් නැහැ. ඊළඟ කෙනාට ඉක්මනට අරන් දුන්නා ඒ මිනිස්යා ආශිර්වාද කරලා ස්තුති කතාවකුත් කියලා විනාඩි 15කට පස්සේ අරක ගත්තා. අර මිනිස්යා බැරිගෙන මෙච්චර වේගෙන් දීලා මේ මිනිසුන්ට ගන්න පරක් වෙනවා. එනම් ගන්න වේගය අඩු කරනකොට කොච්චර වේගෙන් ආවත් එයාට දෙන්න බෑ ඒ වේගෙට. ගන්න වේගය අඩු නිසා මේ ධර්මතාවයේ මේ භාවනා යෝගියා තේරුම් අරගෙන මොන ෆ්‍රීකවන්සි එක බීටාවල ඇල්ෆාවල තීටාවල මොන ෆ්‍රීකවන්සි එකේ මේ තරංගය ආවත් මම ගන්නෙ ඩෙල්ටා නම් මම ගන්නෙ තීටා නම් ඒ කට්ටියට මෙතන දොරකොඩේ නැවතිලා රැඳිලා තීටාවලින් තමයි ඇතුළට එන්න වෙන්නේ. මේ ධර්මතාවය දැනගෙන නිවිච්ච ස්වභාවය තුළින් ධර්මානුකූල සීලානුකූලව නිවිච්ච ස්වභාවය තුළ එයා මේ ලෝකයේ ගනුදෙනුවට සමවදිනවා. ඒකයි තපස්වරු එකතන වාඩි වෙලා අවුරුදු ගණන් ඉන්නේ. ඒ ස්වභාවයේ නිවිලා ගනුදෙනු නිවිලා අල්පෙච්ච වෙලා අවම වෙලා අනාගාමී ඵලයටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනාගාමි උත්තමයා ගොඩාක් සියුම් දේවල් පමණයි ගනුදෙනු කරන්නේ. එහෙනම් මෙතනත් මේක සියුම්ව වෙනවා නම් එයා ඒ ඵලයටපත් වෙලා අනාගාමි උත්තමයා හැමදේම ඇයෙන බව දන්නවා. ඇයෙන්නේ මොනවද කියලා එතනකොට එයාට ඔක්කොම බණ ඇයෙනවා. ඕගොල්ලෝ වාගේ බොරු කියන කට්ටිය නැහැ කියලා වචනයක් ඇයෙනකොට එයාට සිනා ඇති වෙනවා. මේ තරම් බොරුවෙන් පිරිච්ච ලෝකය අනිත්‍යයි කියලා කියන්නේ බොරු කියන එක නේද? නිත්‍ය වුණොත් නේද සත්‍ය? සබ්බේ සංඛාරා අනිච්චා. එහෙනම් මේ ලෝකේ තියෙන සෑම නාම රූපයක්ම අනිත්‍ය නම් මේ ලෝකේ හැම දෙයක්ම බොරුනේ. අලුත් කියනකොට ටික දවසකින් එක පරණයිනේ. එහෙනම් හැම දෙයක්ම අනිත්‍ය නම් මේ ලෝකෙම පිරීලා තියෙන බොරු වෙන්න. බොරුවෙන් පිරිච්ච ලෝකේ ඉපදිච්ච මමත් බොරුවක් නම් අම්මා තාත්තා ඥාතියෝ මිත්‍රයෝ කියන මේ ලෝකේ හොඳම බොරුව නම් භාර්යාව ස්වාම කුරුසියා පෙම්වතිය පෙම්වතා කියන ඊට වඩා ලොකු බොරුවක් නම් දරුවෝ කියලා කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම බොරුව නම් මෙච්චර බොරු ගොඩේ කොහමද ඇත්තක් පවතින්නේ? එහෙනම් බොරුව කියන එක ඇත්තමයි. එහෙනම් එයා කියන ඒ වචනවල ධර්මයේ මෙයාට ශ්‍රවණය වෙනවා. ඒ ධර්මයේ තුල තියෙන යථාර්ථය ප්‍රත්‍යක්ෂ වෙනවා. එයා මට බයිනවා කියන එක අමතක වෙනවා. අන්න මේ අවබෝධය ඇති වෙනකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. කෙලෙස් නිරෝධ වෙනවා. කෙලෙස් නිර්මාණය වෙන්න තියෙන අවස්ථාවල් නැති වෙනවා. කර්ම සැකසෙන අවස්ථා අවම වෙනවා. කර්ම සැකසීමේ වාරගාන අවෝසි වෙනවා. අරියත් මාර්ගයට පිවිසෙනවා. ආස්වාස ප්‍රාස්වාස මත පීඨා සීය පවත්තපු ඒ උත්තමයා ඒ විදුවල් වල ඒ සම්පූර්ණ අධ්‍යාපන කටයුතු ඉවර කරලා දැන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විශ්වය කියලා කියන්නේ මේ සතරමා භූතයාගේ නිර්මාණය වෙච්ච මේ ග්‍රහලෝක මණ්ඩලයෙන් ස්ථාපිත වෙච්ච මහා තරලය සීමාවක් නැති ප්‍රමාණයක් නැති මේ මහා තරලයට කියන විශ්වය කියලා. විද්‍යාව කියලා කියනවා මේ විශ්වයේ ඇතිවෙච්ච ග්‍රහයෝ නිර්මාණය වෙච්ච ක්‍රමවේද ඇතිවීමේ නැතිවීමේ ධර්මතාවය සතරමා භූතය නිසා ඇතිවෙන ඇලින් ගැටීම් ස්වභාවය ජීවින්ගේ පරිණාමය, දුක්ඛ සත්‍ය, සුගති ගාමිත්වය, නිර්වාණය, මේ දේවල් හැම එකක්ම ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාව මේ විශ්ව තරලය තුල තියෙනවා. මේ හැම එකක්ම විද්‍යාවක්. ඒ නිසා අපිට කියනවා විශ්ව විද්‍යාව, විශ්ව විද්‍යාලය. ඒ විද්‍යාව උගන්වන්නා වූ ස්ථානය. ආලය කියලා කියන්නේ ශාලය කියන එක, ගොඩනැගිල්ල කියන එක, ප්‍රදේශය කියන එක, ස්ථානය කියන එක. එහෙනම් අපි සියලුම දෙනා පැවිදි ජීවිතයට පත් වෙලා විශ්වවිද්‍යාලගත වුණා. මේ විශ්වයේ විද්‍යාලය ඉගෙන ගන්න අපි මේ සතරමා භූතයට අනුගත වුණා. එහෙනම් මේ අවබෝධයට පත් වෙලා මේ සියුම් ඝනදෙනුව දිහා බලනකොට ඒ උත්තමයාට තේරෙනවා මේ ඝනදෙනුව ගොඩාක් සරලව සිදු වෙනවා. බොහොම සියුම්ව සිදු වෙනවා. මේ ඝනදෙනුව ඇස කන දිව නාසය සමසිතට ඇතුල් වෙලා ඒක තුලින් සියුම් සියුම් කර්ම අට ගන්නවා, සිටිවිලි ඇතිගෙනවා. එතකොට එයාට තේරෙනවා මේක එහෙම නවත්තලා බෑ. ඇතුළට එන දියා බලා 100න් හිටියා, එළියට යන දියා බලාගෙන 100න් හිටියා. මේ හැම දෙයක්ම වෙන මට්ටමට සිතේ වේගය අඩු කළා, ආයතන හයේ වේගය අඩු කළා. ඒ හැමතැනම මේක විසඳුන්නේ නැහැ. හැමතැනම මේක පැවතුණා, පැවත්මක් තිබුණා. මේක නවත්තන්න මොනවද තියෙන ක්‍රමවේදය? එයාට තේරෙනවා මේක ඇතුල් වුණොත් තමයි තව හේතුවක් අටගන්නේ. එහෙනම් ඵලය විතරක් තියෙද්දි හේතුව නැති කරන්න ඵලයෙන් මේක නවත්තන්න ඕනේ. එහෙනම් ඇතුල් වෙන දොරටුවෙන් නවත්තනවා. ඇසට ඇතුල් වෙන දේවල් ඇසේ නවත්තනවා. කනට ඇතුල් වෙන දේවල් කනේ නවත්තනවා. නාසයට ඇතුල් වෙන දේවල් නාසයේ නවත්තනවා. දිවට ඇතුල් වෙන දේවල් දිවේ නවත්තනවා. සමට ඇතුල් වෙන දේවල් සමේ නවත්තනවා. සිතට ඇතුල් වෙන දේවල් සිතේ නවත්තනවා. නවත්තපු ගමන් ඵලය කම්පණයක් එළියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අඟුලිමාල නැවතුණා, ඒ උත්තමයන් වහන්සේ නැවතුණා. සාදු සාදු සාදු. ඒ භාවනා යෝගියා රාත්ඵලයටපත් වුණා. එනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සීය පැවතීම නිසා මේ අවබෝධයටපත් වෙලා එයා නිරෝධ වෙලා මේ විශ්වය දිහා බලනවා. දැන් මොනවද ඔබ වහන්සිට පේන්නේ? මොකවත් පේන්නේ නැහැ. මල්ගස් නැහැ, පේන්නේ නැහැ. ඇයි මල්ගස් කියලා දැනගන්නවා කියලා කියන්නේ ඇතුල් වෙලා කර්ණ නිර්මාණය වෙලා ඉවරයි. එයා මල්ගා ළඟින් යනවා, මල්ගා බව දන්නේ නැහැ. දහනේ අම්බෙනවා, අම්බෙච්ච බව දන්නවා, මොනවද කියලා දන්නේ නැහැ. ඒ ගැන අවබෝධයක් නැහැ. එහෙනම් ඒ උත්තමයන් වහන්සේ බිත්තර වැළඳුවාට, මානසික ආහාර වැළඳුවාට කර්ම ඇදෙන්නේ නැහැ. ඒතු උන්වහන්සේට සාපේක්ෂව එතන මොකවත් නැහැ. රාතේ කිසිම ලේකුයි ලේකට ලුණු ඇඹුල් වලට බැඳිලා නැහැ. උන්වහන්සේගේ පාත්‍රය ඇඟිල්ලක් තිබුණාම ඇඟිල්ල අරන් පැත්තකින් තිබ්බා, උන්වහන්සේ වැළඳුවා. උන්වහන්සේට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එනම් මේ මානසිකත්වේ නැත්තම් කොයිල කෑල්ලක් අතට ගන්නකොට කරෝල කෑල්ල කියලා සිත වෙනස් වුණා නම්, මේක කරෝල ව්‍යංජනයක් වාගේ දැනුණා නම්, දෙනුණා නම්, ඒ පෙනිච්ච මොහොතේම පානාති පාතවලට කොයෙන් හරි තැනකින් අවු වෙලා. ඇයි ඒ ආසාව ඇති වෙලා, ඒ ඡන්දය ඇති වෙලා, මානසික තෘෂ්ණාව ඇති වෙලා? එනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනාව කියලා කියන්නේ මාර්ගඵල නිවන් අවබෝධ වෙන අපගේ සංසාර විමුක්තිය සැකසෙන භාවනාවක්. එහෙනම් මේ භාවනා යෝගියා මේ සෑම වැඩක්ම ක්‍රමානුකූලව මට්ටමින් මට්ටමට අවබෝධ කරගෙන ඉහළට ඇවිල්ලා මේක නැවතපු ගමන් එයාට තව ප්‍රශ්නයක් ඇති වෙනවා. මම අපවත් වෙනකන්, මාගේ අවසන් උස්ම එළනකන්, මාගේ පිරිනිවීම සිද්ධ වෙනකන් මම මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නය අටගන්නවා. මේක අරියත් ඵලින් එහාට ගිය ප්‍රශ්නයක්. ආස්වාස ප්‍රාස්වාස මත පීඨා සීය පවත්වපු එක දැන් එයාගේ සීයට පැමිණෙනවා. මම මොනවද ඒ කාලේ කළේ? මේදා යට මෙතනම වාඩි වෙලා ආස්වාස වෙන බව දැනගෙන හිටියා. ප්‍රාශ්වාස වෙන බව දැනගෙන හිටියා. ඒ කමටහන දැන් වඩන්න පටන් ගන්නවා. අපි දන්නවා අපි පොඩි ළමයෙක් දිහා දැක්කාම අවුරුදු දෙකේ ළමයා ළඟට ගියාම පොඩි බබා බත් කෑවද, පොඩි බබා දත් දෙන්න බිව්වද, පොඩි බබා මොනවද කරන්නේ එහෙම කියලා අහනවා. බලනකොට එයාගේ වයස අවුරුදු 70ක්. වැඩිහිටියන්ගෙන් විශාලම ශ්‍රේෂ්ඨම වැඩිහිටියා. ඇයි මේ බොළඳ කතා කියන්නේ කියලා බැලුවාම අර පොඩි ළමයා ළඟට යනකොට මෙයා පොඩි ළමයා බවට පත් වෙලා ඒ මානසිකත්වය මෙයා ළඟ නිර්මාණය වෙලා මෙයා කොච්චර ඉගෙනගත්ත සමාජයේ විශේෂ කෙනෙක් වුණත් අර පොඩි ළමයා ළඟට යනකොට මෙයා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ වගේම අර මොන්ටිසෝරියේ ඉගෙනගත්ත ඒ අකුරු ටික බලනකොට ඒ මොන්ටිසෝරි ඉගෙනගෙන ගුරු විද්‍යාලවලට ගිහිල්ලා විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ආචාර්ය වෙනකම් ඉගෙනගෙන නැවත මොන්ටිසෝරි ළමයින්ට උගන්වන්නට එනකොට පෙර පාසල් ළමයින්ට අධ්‍යාපනය දෙන ගුරුවරයෙක් වශයෙන් නැවතෙනකොට අර සම්පූර්ණ විශ්වවිද්‍යාල දැනුම් මට්ටම් අවෝසි වෙලා ඒ ප්‍රඥාව අවෝසි වෙලා ආයතර පොඩි ළමයෙක් බවට පත් වෙලා අර පොඩි ළමයාට කතා කරන බොළඳ වචන දියා බලනකොට ඒ මුරුදු වචන උරතල් වචන දියා බලනකොට එයාගේ ඔළුව සම්පූර්ණයෙන් පොඩි ළමයා බවට පත් වෙනවා. මේ රාතන් වහන්සේලා පොඩි ළමයි වාගේ මේ අවබෝධයට පත් වුණාම අර පෙර පාසලේ ඉගෙනගත්ත ක්‍රමයට උන්වහන්සේගේ මානසිකත්වයේ ඇති වෙලා පේන බව විතරක් දැනගෙන ඉන්නවා. ඇඟෙන බව දැනගෙන ඉන්නවා. ඒ ආස්වාස ප්‍රාස්වාස මතනේ සිත පීඨුවේ ඒ විදිහට මේ ඝනදෙනු මත සිත පීඨලා ඒ ඝනදෙනු වලට ඒගොල්ලන්ට පාඩේ වෙන්නැරලා නිකා ඉන්නවා. එනවා යනවා යනවා එනවා එන එකක් දන්නේ නැහැ යන එකක් දන්නේ නැහැ 100න් ඉන්නවා. ඒ කියන්නේ ඒ එකක්වත් අල්ලගත්තේ නැති නිසා, එන දේවල් පිළිබඳ බැඳීම නැති නිසා, යන දේවල් පිළිබඳ බැඳීම නැති නිසා, එන දේවල් යන දේවල් ඒගොල්ලන්ගේ කැමැත්තට අනුව, ඒගොල්ලන්ගේ ෆ්‍රීකවන්සි එකට අනුව, තරංගයට අනුව, කම්පණයට අනුව ඇතුල් වෙලා එළියට යනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් ගාණ්ඩ ලෑත් වෙලා ඉන්නවා කියලා දැනගත්තාම ඒ ගාණ්ඩ හදන කට්ටියට තර්ජනය කරලා වෙන වෙන ක්‍රමවලින් බලය පාවිච්චි කළ එක මෙල්ල කරන්නේ. තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ කට්ටිය අසරණ කරලා ඒ කට්ටිය දෙන්න තියෙන දඬුවම තුනී කරන්න, ඒකෙන් බේරෙන්න උමං හදන්නේ. ගාණ්ඩ දෙන්නේ ඒ ෆ්‍රීකවන්සි එකෙන්, ඒ මානසිකත්වයෙන් පරිසම් දෙන්න තියෙන ඒ කර්මය ඒ විදිහටම දෙන්න කියලා ඒම මිසපාත් කරගෙන ඉන්නවා. ඇති වෙන්න ගන්න හොඳම උදාහරණය මොග්ගල්ලාන මාරාතන් වහන්සේ, ඒ උත්තමයන් වහන්සේ. ඇයි උන්වහන්සේ ඉරුදි පාන්න බැරිද? ඉරුදි අතරින් මා අග්‍රස්ථානයට වෙච්ච උන්වහන්සේට බැරිද ඒ ගාණ්ඩාපු කට්ටියගේ මානසිකත්වය විකෘති කරන්න, ඔළුව අවුල් කරන්න? තපස්වරුන්ට පුළුවන් නම් ඕනම කෙනෙකුගේ දියා බලලා අංශභාග කරන්න ඒ මහා ඉරුදිවන්ත ඒ උත්තමයන් වහන්සේට මේ කට්ටිය අංශභාග කරන්න බැරි වුණාද? ඒ කට්ටියගේ සිතේ තියෙන ගාණ්ඩෝනේ කියන චේතනාව, ඒ චේතනාව මකන්න බැරිද? ඇයි කළේ නැත්තේ? ඒ තනන් වහන්සේ දන්නවා කර්මයට කර්මයට ඕන විදිහට පරිසම් දෙන්න ඕනේ. අපේ බලය පාවිච්චි කරන්න බෑ, ඉරුදි පාවිච්චි කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේටවත් රටේ රජුන්ටවත් කියන චෝදනා කරන්න බෑ. ආවල් කට්ටිය මට ගාන්න එනවා, මම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනේ මගේ ජීවිත අනතුරු කරන්න එනවා කියලා කිව්වම කොසල් රජුරෝ, සුද්ධෝතන රජුරෝ, අජාසත් රජුරෝ කියන ඒ කාලේ හිටපු ශ්‍රේෂ්ඨ රජවරු අර කට්ටිය අල්ලලා උලපියන්නේ නැද්ද? ඇයි එහෙම රාජ්‍ය බලේ පැතුවේ නැත්තේ? ඒ අවබෝධයට පත් වෙච්ච උත්තමයන් වහන්සේලා රාජ්‍ය පීඨ පතන්නේ. ඒ උත්තමයන් වහන්සේ මේ තරම් ගාණ්ඩ මරන්න එනවයි කියලා භාග්‍යතුන් වහන්සේට කිව්වේ නැහැ. හේතුව තමන්ගේ නායක සංඝයාගේ පීඨ පතන්නේත් නැහැ. සහෝදර සංඝයාට කියලා මට මේම දෙයක් වෙන්න යනවා, ඕගොල්ලෝ එකතු වෙලා එකට ගාලා පන්නන්න, ඕගොල්ලන්ට දක්ෂකම් තියෙනවා නම් ඕගොල්ලෝ පොළුව අරගෙන අර කට්ටියට දඬුවම් කරන්න කියලා සහෝදර සංඝයා පෙළඹවන්නේත් නැහැ. ඒ කට්ටියට නිදාසෙ නිවාඩුවේ භාවනා කරන්න ඉඩහැරලා තමන්ගේ කර්මයට ඉස බාර දෙනවා. මේ ශ්‍රේෂ්ඨ උත්තම ගුණාංග අපි තුල තාම වැඩිලා නැහැ කියන එක අපි දන්නවා. අපිට තියෙන බලය අපි පාවිච්චි කරන්න කොඳුරනවා. ඇයි ඒ මිනිසුන්ව මෙල්ල කරන්න අපිට තියෙන උවමනාව මෙල්ල කරනවා කියලා කියන්නේ ඒ මිනිස්සු නෙමෙයි මෙල්ල වෙලා තින්නේ කර්මය. අසරණ කරයි කියලා කියන්නේ අසරණ වෙලා තින්නේ ඒගොල්ලෝ නෙමෙයි. කර්මය අසරණ කරලා ඒ කියන්නේ ඒකේ ආනිසංස තව වැඩි වෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරන්න දෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ 550 ජාතකයේ සෑම අවස්ථාවකම කර්මයට ඕන විදිහට වෙන්න ඇරියා. අතපය කපනකොට අත දිගහැරලා දුන්නා. ඇයි? අත හැදලා අල්ලාගෙන කපන්න මාන්සි වෙනවා ඒ කට්ටිය. අත දිගහැරලා දුන්නා. ආ කපා ගන්න. ඉස ඕනේ මට. ඉස දෙන්න කියලා කිව්වා ඉස කපලා දන් දෙනවා මේ කරංගිල තෑගි භෝග ලබා ගන්න. ඒ ඉස කතා කරනවා මම තමයි වාගේ අයියා රජුර වෙලා හිටියේ මගේ ඉස තමයි මේ ගෙනල්ලා තියෙන කියලා සාක්ෂි දරනවා. එනනම් මේ මාබෝසත් ගුණංග මොකවත් අපි තුල වැඩිලා නැත්නම් ආස්වාස ප්‍රාස්වාස මතසිත පිටා භාවනා කිරීම අපට ගොඩාක් අවශ්‍යයි. මේ භාවනාවේ අවශ්‍යතාවය දැන් අපට ඇති වෙලා. එනනම් අපේ ජීවිත කාලය තුල අපි අපගේ අවබෝධයේ පිළිබඳව සෑයීමටපත් වෙන්නේ කොහමද මේ වගේ මානසිකත්වයක ඉන්නකොට? එනම් ආස්වාස ප්‍රාස්වාස මතසිත පීඨා භාවනා වඩපු උත්තමයා ක්‍රමක්‍රමයෙන් මේ භාවනා වැඩිලා අවබෝධය ලබලා අරියත් ඵලයටපත් වුණාට පස්සේ උන්වහන්සේට ඇති වෙන අවබෝධය මේ ලෝකේ මොකවත් මම වෙනස් කරන්නේ නැහැ. බණින ඇත්තෝ බැනපු ආදෙන්, ගාන ඇත්තෝ ගහපු ආදෙන්, නින්දා අපහාස කරන සියලෝම දෙනා නින්දා අපහාස කරපු ආදෙන් භාග්‍යතුන් වහන්සේට එච්චර බැන්නා, දොස් කිව්වා, නිඳා කළා. තථාගතයන් වහන්සේ මා කරුණාවෙන් ඉවසගෙන හිටියා. කිසිම කෙනෙකුට දොස් කිව්වේ නැහැ. එක වචනයකින් නිඳා කළා නම්, සාප කළා නම් මුළු සවත් නුවරම සූසාන භූමියක් වෙනවා. භාග්‍යතුන් වහන්සේ එක වචනයකින්වත් චේතනාවකින්වත් එසේ නොකලසේක. ඒ ඥානවලින් ඉපදිච්ච ආර්ය මා සංඝයා එසේ නොකරනසේක. එනම් බැනුම් වලදී භාග්‍යතුන් වහන්සේ කර්මයට ඕනෑ විදිහට වෙන්න හැරියා. වණින කට්ටියට එහෙමනම් ගාපු කට්ටියටත් එහෙමමයි. එනම් වට කරගෙන ගානවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට දේරෙන්නවත් වෑයම කරන්න සේරම ගුටි ටික අනුමෝදන් කරගන්නවා. පොළුපාර පූජා කළා සරියුත් මහ රහතන් වහන්සේට ඇරිලා බැලුවොත් තරහා ගියා කියලා අර මිනිස්යාගේ සිත රිදෙනවා. මාව දැක්කා කවදාද පලිගන්න ඉඳ කියලා ඒ මිනිස්යාට චකිතයක් ඇති වෙනවා. ඇරි මම ඇරිලා බලලා ඒ උත්තමයාට චකිතයක් ඇති කරන්නේ ඇරිලවත් බලන්නේ නැතුව යනවා. ඒ සංඝ පරම්පරාවෙන් පැවතගෙන එන සංඝයා නේද අපි? ඒ උත්තමයන් වහන්සේලාගේ ඇටමස්ලේ නාරවලින් නේද මේ සාංගික කය ඇදිලා තියෙන්නේ? ඒ පාරමිතාවම නේද අපි පුරන්නේ? ඒ මාර්ගයේම නේද අපි යන්නේ? හැබැයි ಗುಣධර්ම විතරක් ඒ මාර්ගයට අදාළ විදිහට නැහනේ. එහෙනම් මේක අවබෝධ වෙච්ච ගමන් ඒ උත්තමයන් වහන්සේ මේ ලෝකෙ මොකවත් වෙනස් කරන්නේ නැහැ. මල් පිපෙනවා නම් සාදුකාර දෙනවා. ගෙඩි හැදෙනවා නම් සාදුකාර දෙනවා. මල් පිපෙන්නේ නැහැ. මල් නැති ගා බලන්න මට ආසාවෙන් මට අවසරයක් හම්බුණා. හැමදාම මල් වලින් ගෙඩි වලින් පිළිලා මේක නැත්තම් කොහමද ස්වභාවය කියලා මන් දන්නේ නැහැ. දැන් මට මේක ලස්සන දර්ශනේ දකින්න පුළුවන්. මලුත් නැහැ, ගෙඩිත් නැහැ. උන්වහන්සේ ඒකට සාදුකාර දෙනවා. දාන හම්බෙනවා, සාදුකාරයක් දෙනවා. දාන හම්බෙන්නේ නැහැ. එහෙනම් කුසගින්න පිළිබඳ අවබෝධය ලබා ගැනීමේ අවස්ථාව උදා කළා කියලා ඒ පාත්‍රයේ ඉස්සලා තියෙද්දි සාදුකාර දෙනවා. හොඳම උදාහරණය එක්තරා කැලෑවක හිටපු රාත්තරණින් වහන්සේ. ඒ රාත් මෑණියෝ පින්ඩපාතේ ගිහිල්ලා තාපසේ දැකලා පූජා කරලා බඩගින්නේ ඉන්නවා. දෙවනි දවසේ පූජා කරලා බඩගින්නේ ඉන්නවා. තුන්වෙනි දවසේ පූජා කරලා බඩගින්නේ ඉන්නවා. එහෙනම් මොනතරම් තමන්ගේ ආමාශයට කෑම නැතුව මේ තරම් දුක් විඳලා පූජා කිරීමෙන් ඒ විශාල ආනිසංසදායක දේ කරගත්තා. අපට දම්පන් දෙන්නේ නැත්නම් දම්පන් දෙන්නේ නැත්තේ වෛරය තියෙන නිසා. එහෙනම් අපි බඩගින්නේ ඉඳීම නිසා ඒගොල්ලන්ගේ වෛරය සංසිඳෙනවා, සිත සන්තෝෂ වෙනවා. හොඳ වැඩේ අපි කළේ බඩගින්නේ තිබ්බා, හොතටම රිදෙව්වා, පලිගත්තයි කියලා සන්තෝෂ වෙනවා නම් ඒ සන්තෝෂය මේ කුසගින්න නිසා ඇති වුණා නම් ඒක අපට දානයක් නේද? මේ ලෝකේ කිසිම කෙනෙකුට සන්තෝෂයක් පූජා කරන්න බැරි වෙනකොට මා විශාල කණ්ඩායමකට සන්තෝෂයේ පූජා කිරීමේ අවස්ථාව විශ්වය අපට දුන්නා. ඒ මිනිසුන්ගේ වෛරය සංසිඳවන්න තමයි අපි පැවිදි වුණේ බණ කියන්න. එහෙනම් අපේ කුසගින්න නිසා වෛරය සංසිඳුණා නම් ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට කියලා තින්නේ බණ. අපි නිරාහාරව ඉදීම තුලින් ඒගොල්ලන්ට බණ දේශනා කරලා ඉවරයි. ඒගොල්ලන්ගේ වෛරය සංසිඳුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ නිවනට ලං වුණා. එහෙනම් මේ ධර්මතාවය අපි දකින්නට අවශ්‍යයි. රාත් උත්තමයන් වහන්සේලා මේ අවබෝධයට පත් වෙලා මේ මානසිකත්වයට පත් වෙලා මේ ලෝකේ සෑම පූජාවක්ම සන්තෝෂයෙන් බාර ගන්නවා. සෑම නාම රූපයක් තුළින්ම ඇතිවෙනා වූ ධර්මතාවය සන්තෝෂයෙන් පිළිගන්නවා. ඒ නිසා තමයි උන්වහන්සේලාට කර්ම ඇති වෙන්නේ නැත්තේ. එහෙනම් අපගේ ජීවිතය දෛනිකව ගත්තාම මේ වගේ සෑම සංස්කාර ධර්මයක්ම ඇසකන දිවනාසය සමසිත කියන ආයතනයකින්ම සිදුවෙනා වූ ධර්මතාවයන් ඒ කර්මවලට අනුව සිදුවෙنده ඇරීම තමයි යාපත. අපි ඒවා වෙනස් කරන්න හදනවා, බලේ පාවිච්චි කරන්න හදනවා, මෙල්ල කරන්න හදනවා, පලිගන්න හදනවා, විදාවට පත් කරන්න හදනවා, අසරණ කරලා බැරි ගන්න හදනවා කියලා කියන්නේ ඒක ආර්ය මාර්ගයක් නෙමෙයි. ඒක උත්තමයන් වහන්සේගේ චරිත ගුණකේ ගුණයක් නෙමෙයි. ඒක අසත්පුරුෂ ගුණාංගයක්. පලිගැනීමේ දර්ශනයෙන් දෘෂ්ටියෙන් කරන කර්තව්‍යයක්. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සීය පැවැත්මීම තුළින් අපි අවබෝධ කරගත්තා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් එන්නේ කොහමද? අරියත් උත්තමයන් වහන්සේ පිරිණිවෙනකම් මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහමද කියන එක. එහෙනම් මේ අවබෝධය, මේ කමඨාන් ධර්ම දේශනාව අපගේ විඥාණයට අපි සමවද්ද ගන්න ඕනේ, කාවද්ද ගන්න ඕනේ, මේක තැම්පත් කර ගන්න ඕනේ, වපුර ගන්න ඕනේ, නැවත නැවත මේ භාවනාවේ කමඨාන් දේශනාව මෙනෙහි කරන්න ඕනේ. මේ කමඨාන අපට සෑයීමටපත් වෙන්න පුළුවන් අපි ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස. අපගේ ජීවිතේ නිමා කරන්න පුළුවන්, කර්ම අවෝසි කරන්න පුළුවන්, දුක නිවා ගන්න පුළුවන් මේ භාවනාව මේ ආකාරයෙන් දිනු කරනවා නම් අපි ලබාපු මිනිසක් භවයේ වැඩනිමා කරන භාවනාවක් තමයි දෛනිකව අලියම පාන්දර අපි වඩලා තියෙන්නේ. අපි වඩපු භාවනාව හැමදාම පුරුදු කළා, හැමදාම වැඩුවා. හැබැයි මේකේ මාර්ගඵල නිවන් අවබෝධ වුනේ නැත්තේ, මේකේ විද්‍යාව අපි දැක්කේ නැහැ, මේක තුල තියෙන යථාර්ථය දැක්කේ නැහැ, මේ කමඨාන වඩන ක්‍රමවේදය දැක්කේ නැහැ. හේතුව අපි සසරේ මේක වඩල නැහැ. වඩපු ආර්ය උත්තමයෙක් ඉන්නවා නම් ඒ උත්තමයා දන්නවා මීට වඩා භාවනාවක් මේ ලෝකේ නැහැ, මීට වඩා වඩන්න කමඨානකුත් නැහැ. අවසාන කමඨාන තමයි මේ දීලා තින්නේ, අවසාන භාවනාව තමයි දීලා තින්නේ. සාධුකාරයක් දීලා දින හතෙන් රාත් වෙනවා. එහෙනම් අපි මාස එකමාර 30 මේක වැඩුවා. අපිට තාම රාත් ඵලයටපත් වෙන්න බැරි වුණා. අඩු ඵලයටපත් වුණාට වැඩක් නැහැ. ඒක සෑයමටපත් වෙන්න බෑ. නැවත උත්පත්තියක් ලැබෙන නිසා. එහෙනම් රාත් ඵලයටපත් වෙන්න අපි අපෝසත් උනේ මේක තුල වෙන්නා වූ විද්‍යාව අපි දැකපු නැති නිසා. මේ විද්‍යාත්මක ස්වභාවය දකින්න අපට ප්‍රඥාව නැති නිසා. එහෙනම් අද අපට ප්‍රඥාව පාළ වුණා. අවබෝධතා ඥාණයෙන් අපට කමඨාන් දේශනාව දේශනා කරනු ලැබුවා. දැන් අපට අඩුව සම්පූර්ණයි. අපට කිසිම නිදාසට කරුණක් නැහැ නැවත ඉපදෙන්න. එහෙනම් මේ භවය අවසාන භවය කරන්න ඕනේ. මේ ඉපදිලා තියෙන මේ භවයේ වැඩ නිමා කරන්නට ඕනේ. එහෙනම් මේ භාවනා කමඨාන් දේශනාවේ අවබෝධය ප්‍රඥාව අපගේ භාවනාවට එකතු කරමු. අද ඉඳලා ඒ භාවනාව නිවැරදිව වඩමු. එහෙනම් මේ ආකාරයට අපට මේ භාවනාව වඩන්න පුළුවන් නම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා සම්මා දෘෂ්ටියට පත් වෙන ඥානෙ අවබෝධ වෙනවා. ඒ සම්මා දෘෂ්ටියේ ඉඳලා කටයුතු කරනකොට ඒ සම්මා දෘෂ්ටිය තුළින් ඇතිවෙනා වූ ධර්මතාවය පිළිබඳ අවබෝධය පාළ වෙලා දෙවනි ඵලයටපත් වෙනවා. ඒ ගනුදෙනුව නවත්තන ක්‍රමවේදය නවත්තන්න මේ සිත වෙනස් කරගත යුතු ක්‍රමවේදය ඒ සිතේ ධාර්තාව අඩු කරනකොට ඒ මට්ටමට කෙලෙස ධර්මයන් වල පීඩන අඩු වෙනවා කම්පන අඩු වෙනවා නිරෝධ කරන්න හරි ලේසි එනං සෑල්ුවෙන් සරලෙන් ඉඳගෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියනකොට අනාගාමි නිවිච්ච උත්තමයක් වෙනවා ඒ ගනුදෙනුව නවත්තන්න නිරෝධ කරන්න මේ ගනුදෙන ඇතුල් කෙරුවොත් තමයි ප්‍රශ්නය නිරෝධ වෙන්න අවශ්‍ය වෙන්නේ එහෙනම් ඇතුල් වෙන්න කලින් මේක නවත්තන්න ඕනේ ඇතුල් කරලා මේක වගා කරලා අයින් කරනවට වඩා වැවෙන්න කලින් මුදුරලා දාන එක ලේසි එහෙනම් මාගු ශාලගා කපලා අයින් කරනවට වඩා තලකාලේ ඉදurne එක තමයි ලේසි කියන එක දැනගෙන ආයතන අයෙන්ම ඇති වෙන බව දැනගෙන එතනම නවත්තනවා දික්ටි දික්ටි මැත්තේ සෝත සෝත මැත්තේ එනා මේ විදිහට ඇහෙනකොට ඇහෙන බව දැනගෙන එතනින් නැවතුවා පේනකොට පේන බව දැනගෙන එතනින් නැවතුවා දැනෙනකොට දැනෙන බව දැනගෙන එතනින් නැවතුවා සිතෙනකොට සිතෙන බව දැනගෙන එතනින් නැවතුවා ඒ කියන්නේ රාත් වුණා එනා මේ ආනාපාන සති භාවනාව මේ ක්‍රමවේද හතර මේ මාර්ග හතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි මේක තුලින් අපට වඩන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මය මට්ටම් හතරකින් නිරෝධ වේගන යනවා චතුරාර්ය සත්‍ය ධර්මයත් අපට අවබෝධ වෙනවා මොකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් භාවනා යෝගියෙකුට අවබෝධ වෙන්නේ නිවැරදිව බලන්න ඕනේ කොහමද නිවැරදිව කතා කරන්න ඕනේ කොහමද නිවැරදිව සවන් දෙන්න ඕනේ කොහමද නිවැරදිව ඇසිරෙන්න ඕනේ කොහමද නිවැරදිව සිතන්න ඕනේ කොහමද එහෙනම් මේ ආකාරයේ අපේ තියෙන සියලෝම ආයතනවල කටයුතු පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එනම් මොකද්ද මේ ආර්යවරුන්ගේ සත්‍ය හතර මේ ආයතන අයත මේ නාම රූපෝලින් ඇතිවෙන ගනුදෙනුව ඒ ගනුදෙනුව නිසා ඇතිවෙන කර්ම ඉපදීම මේ හැම එකක්ම ක්‍රමක්‍රමයෙන් අවබෝධ වෙනකොට චතුරාර්ය සත්‍ය මට්ටම් අතරකින් අවබෝධ වෙනවා සිත කලමුණාම භාවනාව නැති වෙනකොට නාම රූපත් එක්ක තියෙන ගනුදෙනුවේ අවබෝධයේ ප්‍රඥාව නැති වෙනවා අවිද්‍යාවෙන් කටයුතු කරනකොට පටිච්ච සමුප්පාදයේ තියෙන අවබෝධය අපට ඇති වෙනවා ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කරන මේ උත්තමයා 84 ධාම මේ තුලින් අවබෝධ කරගන්නවා මේක තුලින් එයාට වැටෙන්නේ නොයන ධර්මයක් නෑ හැම ධර්මයක්ම ප්‍රත්‍යක්ෂ වෙනවා ක්‍රමක්‍රමෙන් දුක අවබෝධ වෙලා දුකේ මට්ටම් අඩු වෙලා ඒක ඇතිවෙන්න හේතු අවබෝධ වෙලා නිරෝධ වෙලා නිදාස් වෙලා රාහත් වෙනවා චතුරාර්ය සත්‍ය ක්‍රම හතරකින් පරිපූර්ණ වෙනවා එනම් මේ උත්තමයන් වහන්සේ මේ සෑම ධර්මයක්ම ප්‍රත්‍යක්ෂ කරගෙන රාහත් බෝධියට සමවැදිලා ත්‍රිපිටක ධර්මයේ තමන් තුළින් ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකෙට දේශනා කරනවා මේ විදියටයි මේ බඹයක් විතර උස තින කයේ විශ්වය පීඨන්නේ මේ විදියටයි මේ බඹයක් විතර උස තින කයේ ත්‍රිපිටකය පීඨන්නේ මේ විදියටයි මේ බඹයක් විතර උස තින කය තුළ 84,000 තැන්පත් වෙලා තියෙන්නේ මේක එයා සරල උදාහරණ උපමා වලින් දේශනා කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යක්ෂ කරපු දේ අවබෝධ කරපු දේ දේශනා කරනවා නම් ඒක ධර්ම දානයන් සබ්බ දානන් ධම්ම දානන් ජිනාති එහෙනම් ඒ උත්තමයා විතරයි මේ ලෝකේ ධර්ම දානය දෙන්නේ එහෙනම් අනිත් අය කටපාඩම් කරලා කියනවා නම් ආගත්ත දේ කියනවා නම් කොළ කෑලි වල කටසටහන් ලියාගෙන දේශනා කරනවා නම් ඒක ධර්ම දානයක් නෙමෙයි ශ්‍රවණය කරපු දානයක් පාඩම් කරපු දානයක් එහෙනම් ඒක ප්‍රත්‍යක්ෂ දානයක් නෙමෙයි ඒ දානය අනිත් දානවල පරදන්න පුළුවන් කමක් නැහැ එහෙනම් මේ විදියට මේ කමඨානට අනුව මේ කමඨාන් දේශනාවේ තිබෙන විද්‍යාත්මක භාවයට අනුව අපි අපගේ ගුණධර්ම වඩන්නට ඕනේ මේ භාවනාව නිවැරදිව මේ ආකාරයට වඩන්නට ඕනේ මේ විදියට වඩලා මාර්ගඵලවලටපත් වෙලා නිවිසනසීම ලබලා අනිත් සත්‍යයන්ට නිවිසනසීම ලබන්නට උදව් කරන්න ඕනේ ඒක තථාගතයන් වහන්සේ වෙනුවෙන් අපි කරන යුතුයකමක් වගකීමක් එහෙනම් අද ඉඳලා මේ භාවනාව නිවැරදිව වඩමු මේ කමඨාන නිවැරදිව වඩමු ආර්ය මාර්ගයේ නිවැරදිව ගමන් කරමු ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සිය පැවැත්වීම තුළින් ඒකාන්ත වශයෙන්ම අපගේ මිනිසක් භවය අවසන් කරගෙන පිරිනිවීමට අවශ්‍ය කටයුතු සිදු කරගනිමු කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.